අද දවසේ අපිට ලැබලා තියෙන ප්‍රශ්න අතරින් පහසු ප්‍රශ්න අරගෙනයි අපි අද පහසු කියන්නේ ඉක්මනින් පිළිතුරු දෙන්න පුළුවන් හෙටි පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න අරගෙන අත්‍යවශ්‍ය ප්‍රශ්න අරගෙනයි මූලික වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාදු නාදයේ පිළිබඳව සාදු නාදයේද සාදු කාර්යයේද කියන මේ වචනය ආලා තියෙන අපේ පින්වත් කෙනෙක් දැන් මෙතෙන්දී අපි හොඳට දැකිය යුතු දෙයක් තියෙනවා අපි නිතරම භාවිතා වෙලා තියෙන්නේ සාදු කාර දෙනවා කියන එක සාදු නාද දෙනවා කියන එක වැඩිපුර භාවිතාවක අපි ළඟ නැහැ. ඉතින් සාදු කියලා කියන එකේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හැබැයි නාදයක් විතරක් කරන බලාපොරොත්තු ඇති නිසා මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මොකද සාදු කියන්නේ මොකද කියලා දන්නේ නැති නිසාම ඉතින් අපිට සමහර අය යනවා සාදු කාර්යයේද සාදු නාදයේද. මේක මේ මහත්මයා කවුරුහම මේ අහපු පින්නතා විසින් විතරක් නෙමෙයි. මීට ඉස්සරත් නොඑක් මට්ටමේ දැනීම ගැනීම තියෙන අය ඔය ප්‍රශ්නේ අහලා තිනා මරත් දැනගන්න ලැබිලා තියෙනවා. සාදු කාර්යයේද සාදු නාදයේද කියලා. සාදු කියන්නේ මොකද කියලා තේරුම් ගත්තේ නැති නිසාම තමයි ඒක නාදයක් විතරයිනේ කියලා හඟවන්නේ. දැන් අපි නිකන් පොඩි උපමාවක් අරන් බලමු. යම් කිහි කෙනෙකුට කියනවා. යමක් ගැන ඉගෙනීම කරගන්න කියලා. මෙන්න මේක ඉගෙන ගන්න ඉගෙනීම කියවන්න කියලා ගත්තොත් හරියනවාද? වැඩක් කරන හැටි කියනවා. මොනවා හරි යහපත් දෙයක් හරි මොනවා හරි වැඩක් කරන හැටි කියනකොට. ඒ වැඩේ කරන්න කියනවා. වැඩේ කරන්න කියන වචනේ කියන අර්ථයෙන් වැඩේ කියන්න කිව්වොත් හරියන්නේ නැහැ නේ. කරන වැඩක් යම් කිසි කෙනෙකුට කියා දෙනකොට. මේ වැඩේ කියන්න කියලා අපි එහෙම කියලා හරියන්නේ නැහැ. කරන වැඩක් නම් ඒකට කරන්න ඕනේ මේ වැඩේ කරන්න කියලා කියන්න ඕනේ කීමට පමණ සීමාච්ච යමක් තියෙනවා නම් මේක කියන්න කියලා කියන්න ඕනේ දැන් සාදු කියන්න කිව්වා සාදු කියන්නේ කියන එකක්ද කරන එකක්ද කියලා දැනගන්න ඕනේ කියන එක තමයි කියන්නේ කටින් නමුත් ඒක කරන වැඩක් නම් ඒක කාර්යයක් වෙනවා කිය කියා ඉන්න එකක් නම් ඒක නාදයක් විතරක් වෙනවා සාදු නාද දෙනවා. හැබැයි සාදු කාර්යයක් නිසා. සාදු කියන්නේ කිය කිය ඉන්න එකක් නෙමෙයි. සාදු කියන්නේ කරන වැඩ පිළිවෙලක්. කායේන සංවරෝ සාදු. සාදු වාචාය සංවරෝ. මනසා සංවරෝ සාදු. සාදු සබ්බත්ත සංවරෝ. මේ සාදු හතරක් දෙන්නේ. කායේන සංවර වීම සාදු ගුණයක් කියලා හිතාගෙන. කායින් සංවර වීම හිතර අරගෙන. සාදු වාචාය සංවරෝ වචනේ සංවර වෙන බව හිතරගෙන තමයි අපි දෙවෙනි සාදු කාර්යයක් දෙන්නේ. මනසා සංවරෝ සාදු. මනසෙන් සංවර වෙන බව හිතරගෙන තමයි තුන්වෙනි සාදු කාර්යය දෙන්නේ. සමහර අය හතරවෙනි එක ඇදලා සාදු කාර්ය දෙනවා සාදු කියලා. සාදු සබ්බත් සංවරෝ කියන්නේ මේ හිතෙන් කයෙන් වචනේ කියන තුන් ආකාරයෙන්ම සංවර වෙනවා කියන එක සාදු ගුණයක් බව දැනගෙන ඒ ටික මම කරන්න පුරුදු කරන්න අදිස්ථාන කරගන්නවා කරන බාර ප්‍රතිඥාවක් දෙනවා එහෙනම් ක්‍රියාවෙන් කරන එක නාද කිරීමකින් සීමා කළා හරියන්නේ නැහැ කයින් සංවර වෙන එක ක්‍රියාවක් ඒක කායික ක්‍රියාවක් වචනේ සංවර වෙන එක වාචික ක්‍රියාවක් මනසේ සංවර වෙන එක මානසික ක්‍රියාවක් එහෙනම් මේ ක්‍රියාවක් නම් මේ කාටවත් සාධුකාර දෙනවා නෙමෙයි මම මේ ක්‍රියාව කරමි කියන අදහසයි ගන්න. පළවෙනි සාධුකාරයෙන් ගන්නවා මම කයින් සංවර වීම සිදු කර ගනිමි කියන අදහසයි. එන එක සාදු නාදයකට සීමා කරලා බෑ. ක්‍රියාවට නගන්න අදිෂ්ඨාන කරගන්නකොට කාර්යයක් වෙනවා. අන්න පළවෙනි එක සාදු නාදයේ ඉක්මවාගිය සාදු කාර්යයක් උනේ එහොමයි. සාදු වාචාය සංවරෝ. බොරු නෑ, කේලන් නෑ, පරස වචන නෑ, ප්‍රලාප නෑ, මගේ වචන ඉක්මවාගෙන, මගේ වචන හසුරුවාගෙන මම වාචික ක්‍රියාවක් සිදු කර ගන්නවා. මේක නාදී අපි දෙයක් කරලා සීමා කළොත් එහෙම අපරාධයක්. අපිට අපේ හිත වැඩින්නේ නැහැ, ආර්ය මාර්ගයේ වැඩින්නේ නැහැ. ආර්ය මාර්ගයේ වැඩෙන්නම් නාදී කාර්යයක් කරගන්න ඕනේ. තමන් විසින් කලීත්තක් කරගන්න ඕනේ. ඒ අදහසින් කියන්න ඕනේ. එහෙනම් සාදු කියන්නේ කාටවත් සාදු කියලා වඳිනවා වඳිනවා නෙවෙයි. තමා විසින්ම කළ යුතු නිවන් දකින්න වැඩ පිළිවෙල, ඒකේ මූලාරම්භක වැඩ පිළිවෙල කරන් අදිෂ්ඨාන කරගන්න එකයි මේ කරන්නේ. කියන්න අදිෂ්ඨාන කරගන්නවා නෙවෙයි, කරන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම හිත සංවර කරන්න ඕනේ. සංවර කියන්න බෑ. කියන්නේ කරන බවට අදිෂ්ඨානයක්. පොරොන්දුවක් වෙන එක. නිසා තුන්වෙනි එක සාදු නාදී කර සීමා කරලා බෑ. ක්‍රියාවකට අරගන්න බෑ. එනවා ඒක සාදු කාර්යයක් වෙන්න ඕනේ. හිතෙන් කයෙන් වචනයෙන් සංවර වෙනවා කියන එක ක්‍රියාවක්, ක්‍රියාකල යුත්තක් නිසා කිය කිය ඉඳීමක් නෙමෙයි. එනවා නාදී කර සීමා කරලා බැරි නිසා හතරවෙනි එක සාදු නාදීයක් වෙලා බෑ. සාදු කාර්යයක් වෙන්න ඕනේ. අන්න සාදු නාදීයි සාදු කාර්යයයි තීරුම් ගන්න ඕනේ ඇවිදියේ. කාර්යයේ තීරුම් අරගෙන කාර්යය කරන්න නාද කරන එක හරි. හැබැයි නාදයට සීමා කළොත් කාර්යය කෙරෙන්නේ නැහැ. කාර්යය කෙරෙන්නේ නැත්නම් ආර්ය මාර්ගය වැඩින්නේ නැහැ. එහෙනම් ආර්ය මාර්ගය වැඩින්න මුල පුරන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ දස අකුසලයෙන් වෙන්වීමට ප්‍රතිඥාවක් දෙන එකයි මේ සාධුකාර තුනක් දීමේ තේරුම. හතරවෙනි සාධුකාරයෙන් පෙන්වන්නේ මොකද්ද? මේ දස අකුසලයෙන් කැටි කරලා අරගෙන හිතෙන් කායෙන් වචනයෙන් සියලු අකුසල් වලින් වළකිනවා කියන ආව ක්‍රියාකලාපේ මම දරාගත්තා කියන එක ප්‍රතිඥා දෙන්න තමයි අර නාදී කරන්නේ. එයා සාදු නාදීකට සීමා කරන්නේ නැතුව කාර්යයක් බව දැනගන්න ඕනේ. මං කාර්යය දන්නේ නැතුව නාදීයට සීමා කරගෙන ඉන්න නිසා තමයි ධම්මාර්ථයෙන් වැටහිලා ඒක යටපත් වෙච්ච නිසා තමයි අදත් ඒක නාදීයක් නේද කාර්යයක් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. නා සාදු නාදී කරන්නේ සාදු කාර්යයක් බලාපොරොත්තු වෙයි. කාර්යය තේරුම් ගත්තාට සාසනය තේරුම් ගත්තා, සාසන මාර්ගයේ මුල තේරුම් ගත්තා. ඔතනින් මුල් බැහැ ගන්න ඕනේ. මුල් බැහැ ගන්න තමයි සාදු කාර්යයක් දෙන්නේ. කාර්යය තේරුම් ගන්න විදිහ මේ සුවපත් වේවා කියන වචනේ කියනකොට නැත්නම් මමද සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියන මේ කර්මස්ථානය කියනකොට දැන් දකින්න ඕනේ නිවන් සුවයෙන් සුවපත් වීම හැර තවත් සුවපත් වීමක් ලෝ සතුන්ට නැහැ කියන එක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. තපෝ ගුණය හැර, බොජ්ජංග ධර්ම හැර, නිවන හැර ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි මේ බුද්ධ දේශනාව. ඇයි එහෙම කියන්නේ? අප්‍රමාණ සංසාරයේ පටන් අපි දැන් සුවෙන් ඉන්නේ කියන වචනේ ඕන තරම් කියලා ඇති. සුවපත් වුණා කියලා ලෙඩක් දුකක් කරදරයක් නැතුව මට ඉඳ ලැබුණා කියලා ওই වචනේ ඕන තරම් භාවිතා කරලා ඇති. නමුත් අපි බලන්න ඕනේ අප්‍රමාණ සංසාරයේ පටන් මම සුවපත් වෙලා එලා ඉන්නවා කියලා වචනේ කිව්වට කොහොම සුවපත් වීම හම්බ වුණාද? తాවකාලික සුවයකට මුලා වෙලා අවිද්‍යාව නිසා තීරුම් ගන්න බැරුව ලෝක සත්‍යය මේ සුවපත් වේවා කියන්නේ ලෞකික සුවපත් වීමක් කෙරෙහි හිත පිහිටවාගෙන ඕක පැතුමක් වශයෙන් ගන්නවා නම් එහෙම අවිද්‍යාව සහගතයි. ඔක අවිද්‍යාව කෙලවර කරපු එකක් නෙමෙයි. නෑ යම් සුවයක් ඇතනම් ඒ සුවේ ලැබුදා පටන් නැවතත් දුකට වැටෙන්නේ නැති සුවයක් ඇතනම් ඒ නිවන් සුවේ. යථා භෝධයේ බොරු වෙන්නේ නෑ. සත්‍යය දැකලා ලැබෙන අවබෝධයක් ඇතනම් ඒ සත්‍යයේ සත්‍ය නිසා. සත්‍යය කිසි කලක බොරු නොවන නිසා. ඒ ලැබුව අවබෝධයක් කිසි කලක බොරු වෙන්නේ නෑ. එහෙනම් ඒකෙන් කරන පැතුමක් ඇතනම් ඒ පැතුමේ ආශිර්වාදයක් කිසි කලක බොරුවක් වෙන්නේ නෑ. එහෙනම් කෙලවරක් වෙලා ආයිසරයක් අසානීට වැටෙන්නේ නෑ. යම් කෙනෙක් නිවන් සුවයෙන් සුවපත් වුණා නම් සුවපත් වුණාමයි නැවත වාරයක් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි ඒ හිතර වැද්දගන්නේ නැහැ. සසර ගමන කෙලවර කළා දුකින් නිදහස් කරනවා. මෙන්න මේ අර්ථයෙන් නිවන් සුවය කියන එක ලෝකයේ අග්‍රතම සුවය. ඒක විඳින සුවයක් නෙවෙයි. මෙච්චර කල් විඳ දුක්ගින්න දුරු වීමෙන් ලබන සැනසුම් සුවය. ඕක තේරුම් අරගෙන නිවන් සුවයෙන් සුවපත් වේවා කියලා වඩනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන නිවන් දකින්න තියෙන එකම මාර්ගය නිවන මුල් කරගෙන වඩන සුවය. සසර දුකසේ දැනගන්නේද අනුලෝමක් ශාන්තියටපත් වේ. එයින් එහාට යන්නේ නැහැ. සසර දුකයි කියලා දැනගත්තහම. නිවන සුවසේ දකින්නේද සම්‍යත් නියාමයට වස්නේ. සම්‍යත් නියාමය කියන්නේ නිවන් මඟ. අනේ නියන් නගර බැහැ ගන්නවා. අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යත් නියාමයට වස්නේ යනු සිදු නොවන්නේ. එහෙනම් අනුලෝමක් ශාන්තිය කියන්නේ සසර දුක කියලා දකින්න ඕනේ. දැක්කහම අනුලෝමක් ශාන්තිය එනවා. අනුලෝම වෙනවා නිවනට. හැබැයි නිවන් මඟ උනේ නෑ තව. නිවන් මඟ වෙන්න නම් නිවන සුවසේ දකින්නේ සම්‍යත් නියාමයට වස්නේ. අන් නිවන් මඟට බැස්ස. අනුලෝමක් ශාන්තියට පත් කෙනෙක් සම්‍යත් නියාමයට වස්නේ යනු සිදු වන්නේ. එහෙනම් සසර දුකයි කියලා දැක්ක කෙනෙක් තමයි නිවන සුවයි කියලා දැකීම සිද්ධ කරගන්නේ. සිද්ධ වෙන්නේ එහෙමයි. සම්‍යත් නියාමයට පත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලයට පත් වීම යනු සිදු වන්නේ. අන්න සිදු වන ක්‍රමය. එහෙනම් සම්‍යත් නියාමයේ නැතුව මාර්ගඵලයක් ලැබෙනවා කිව්වොත් වෙන්නේ නැහැ. නැත්නම් සම්‍යත් නියාමයේ මොකද්ද? නිවන සුවයි කියන විතර මෙනෙහි කළා නිවන ආනිසංස බැලීම. දැන් නිවන ආනිසංස වශයෙන් දැක්කනම් හරියට. ඒ දකින්න සිතන මොහොතක් ගානේ වැඩින්නේ ආර්ය මාර්ගයේ නිවන් මාර්ගය. ඒකේ ඵලය මොකද්ද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵලයන් ඒකාන්තයෙන් ලබන එක. එහෙනම් ඒක කිසිම අඩුවක් නැහැ. නිවන් මාර්ගයටපත් වෙන්න, නිවන් මාර්ගඵල ලබන්න, මාර්ගඵල අවබෝධ කරන්න අත්‍යවශ්‍ය වෙන්නා වූ අදහස තමයි සසර දුකයි කියලා දැක්ක කෙනා නිවන සුවයි කියලා නිගමනය කරගෙන මමද සියලු සත්වයෝද නිවන් සුවයෙන් සුවපත් වෙනවා කියලා පතන කර්මස්ථානය. මේක නිවන් දකින්න කර්මස්ථානය. නිසා ඉතාම හොඳයි. අරිහත්ත්වයට පත් වෙච්ච යංකි විසුණු මහතේ නම දින 7කට පස්සේ දානට වඩනකොට ඉස්සෙල්ලාම දානේ දුන්නාම එයාට ලැබෙනවා මෙලෝ පළ දෙන ශක්ති විශේෂයක්. ඒක දින 7ක් 14ක් 21ක් වැනි කාලයක් ඇතුළත අනුකූල මහා ලැබීමක් ඒ පුණ්‍ය ඵලයේ වශයෙන් පුණ්‍ය ශක්තියෙන් පහළ වෙනවා. අන්න ඒවා මෙලෝ පළ දෙනවා. සමහරවිට ආර්යයන්ට උපවාද කරපු අයට ඒ පාපයේ බලවත්කමට මෙලෝ පළ දෙන කොටසක් එනවා. සමහර වෙලාවට ඒ භික්ෂුන් වහන්සේලා හැරිත් මොගලන් දෙනාමට අපහාස කරලා ඒ වගේ ඒ අධ්‍යායයෙන් වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා මුළු ශාරීරික ගෙඩියවිදilla ඒවා ලොකු වෙලා පැහිලා පුපුරලා ඕජස් ගලලා මහා පිළිකා වගේ තත්ත්වෙටපත් වෙලා ඒකෙම කුණු වෙලා මැරලා ගිහින් දිනවා. ඒක අට මහා නරකෙත් ඉපදිලා තියෙනවා. අනේ මෙලෝ පල් දින කොටත් ඔහොම තියෙනවා. ඉතින් ඒකේ ප්‍රමාණය අපිට කියන්න බෑ. සියල්ලන්ට මේක එහෙම වෙනවයි කියන්නත් බෑ. ඒක කියන්නේ කර්ම විශ්ය අචින්තියයි. අචින්ත කර්ම විශ්යක් යන්නේ ওই විදිහේ. හැබැයි කොහොමයි කර්මයක් කළොත් තමයි කර්ම අවස්ථාවේ ඉන්නේ. ඒ කර්මය කරන යාව ගෙවිලා යනකොටම ක්‍රියාව ගෙවිලා ගියාට ශක්තියක් ගොඩ නැගිලා ගෙවිලා ගිය නිසා ඒ ශක්තිය ඉවර වෙන්නේ නැහැ. ඒක ධර්ම අවස්ථාවේ තියෙනවා. ඊට සූසු වාතාවරණයක් සකස් වෙලා ආපුහම ආරම්මන අවස්ථාව කියලා අරමුණු වෙනවා. ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේවට ගැලපෙන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන්. ඒ විලාවේදී සැප හෝ දුක් හෝ විපාක විඳිනකොට විපාක අවස්ථාවටපත් වෙනවා. ඉතින් සැප විපාක හෝ දුක් විපාක සැප වේදනා දුක් වේදනා ආදී වශයෙන් විඳිනවා. මෙන්න මේකට කියනවා විපාක අවස්ථානපත් වෙනවා. එහෙනම් කර්ම ධර්ම ආරම්භන විපාක කියන අවස්ථා හතරක් ඔය කර්මයක් ක්‍රියාත්මක වීමේදී සිද්ධ වෙනවා. මේක තමයි එතන සිද්ධ වෙන්නේ. ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහලා විසඳ ගන්න ඕනේ. තවත් මේ තියෙනවා මේ භාවනාවක් වඩන අවස්ථාවක් ගැන. එහෙනම් මේ ආර්ය මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව මේ ආදී වශයෙන් වඩලා ඒ වගේම ලෝකේ ඇලීම් බැදීම් අත්හැරින්ද අතහැරීම නොවැල්ම මිදීම නිවන නාතයි යහපත් කියලා ආනිසංස නිවනේ ආනිසංස මෙනෙහි කරමි. මේ විදිහට මේ කරන භාවනාවක් කරනකොට ඇති වෙන සිද්ධියක් ගැන කියනවා. මේ බෙල්ල හිරවීමක් තදවීමක් වෙලා ඒ වගේම ඇති වෙන ස්වභාවයක් ගැන. ඉතින් මේ ස්වභාවයේ හැටි මොකද? හේතුව අපි මේ භාවනාවක් කරන්න ඉස්සෙල්ලා ලෝකේ ජීවත් වුණේ බොහෝ කොටම ලෝභ, දේශ, මෝහ කියන මේ පාප සිතිවිලි ක්‍රියාවලයන් ඇසුරු කරලා. සමහරවිට මේ අද මේ අධ්‍යවේ නැති ඒවා මහා බලවත් විදිහට ලෝභ, දේශ, මෝහ සිතිවිලි ක්‍රියාවදා පෙර අධ්‍යවවල අපි ලබලා තියෙන්න පුළුවන්. ඒවැ විපාකත් එන්න පුළුවන්. මේ කොයි එකෙන් හරි ඇවිදින්න අපිට අර කියන විදිහට විපාක දෙන අවස්ථාවට ආවටවත් අපේ ඇඟට සම්බන්ධ වෙලා ගත හිත දෙක ඇසුරු කරගෙන තමයි ඒ විපාක ශක්තිය පිහිටන්නේ. ඒක කළු පාට කිරණක් හැටියට. කළු පාට ආකර්ෂණ කාන්දමක් වගේ. ඒ කියන්නේ කළු පාට කියන්නේ ඒක නිබඳවන්නේ පාප දේවල්, අකමැති දේවල්. ඒවා ඇවිදිලා හිටන් ලෝභ, දේශ, මෝහ කියන මේවා වාපිත් සෙම් කියන මේ තුන විපරීත කරමින් පිහිටනවා. මෙන්න මේ පිහිටපුවාම අපේ ඇඟ තුල ඒවා තමයි පිහිටන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. තුවාලයක සැරව තියෙනවා. දැන් ওই තුවාලේ තියෙන සැරව එහෙම තියනවා ගානක් නැතුව. අපි යකොට අර හයිඩ්‍රොක්සයිඩ් ආදී වශයෙන් තියෙන බේත් වර්ග තියෙනවා. ඒ සැරව පුච්චන්න දාන ඉන්නවා. දැන් ওই සැරව පුච්චන්න දාන බේතක් දැම්මහම තුවාලේට පින දාගෙන අර සැරව පිච්චෙන්න පටන් ගන්නවා. එච්චෙලා නිහඬව තිබිච්ච සැරවවලට අර රසායනයත් එක්කලා එහෙමම ඉඳ බෑ. ඒකේ ප්‍රතික්‍රියාවක් කරන්න පටන් ගන්නවා. ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? අර සැරව ටික කුබුළු දාගෙන පින දාගෙන පිච්චිලා පිච්චිලා අහකට යනවා. තුවාලේ සුද්ධ වෙනවා. හැබැයි තුවාලේ සුද්ධ වෙනකොට අර බේත දැම්මහම තුවාල සුද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවක් කරගෙන. හැබැයි බේත නොදා ඉන්න අයට කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. ඔහෙ තියෙනවා තුවාලේ තියෙන සැරව ඔහෙ තියෙනවා. අමුතු ප්‍රතික්‍රියාවක් නැහැ. කැක්කම තියෙන තුවාල එකක්ම විතරයි. අර හොද කරන විශේෂ කැක්කම ඉන්නේ. දැන් තුවාලයක් හොදන්නේ බේත දැම්මහම ඉතල නිතිවිලි කැක්කමක් ඇවිත් අපි කෑ ගහන්නේ. ඒ මොකක් නිසාද? අර සැරව පිච්චෙනකොට කැක්කුමයි. පුන පිච්චෙනකොට කැක්කුමයි. ඒක ප්‍රතිචාරයන්ට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ දාන්න නැතුව හිටියොත් තුවාලේ තියෙන කැක්කුම විතරයි අමතරකයක් වුණා හැදින්නේ. හැබැයි අමතරකයක්ම හැදෙනවා කියලා බීට් නොදා හිටියොත් අර සුවාලේ උඩු යන්නත් පුළුවන්. ඊට පස්සේ මහා කැක්කම රෝචර වෙන්නත් පුළුවන්. දැවිල්ල කැක්කම බලන්නේ නැතුව බීට් දැම්මොත් ඒක ප්‍රතික්‍රියාව කිරීමත් එක්කලා සුවාලේ සුදු වෙලා හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ අපි අර බීට් ගෑවට එහෙම ආයි පින දාන්නේ නැහැ. අර සැරව තියෙනකන් විතරයි අර පින දැම්මේ. මෙන්න මෙයාගේ වාපිච්චෙම් කියන යා ලෝභ දේශ මොහ පාපයන්ගෙන් නාක් වෙලා අපේ ඇඟ ඇතුලේ තියෙනවා. අර සැරව තුවාලේ වා. දැන් මේ ආරි මාර්ගයේ කර්මස්ථානයේ වඩනකොට වෙන්නේ මොකද්ද? අර ප්‍රතික්‍රියා කරන්න පුළුවන් රසායනික ශක්තිය ඒ චිත්ත ශක්තිය නිපද වෙන්නේ. එතකොට ඒ චිත්ත ශක්තිය නිපද වෙන්නේ ඒ ක්‍රමයට. අනේ චිත්ත ශක්තියක් මතුවලා ආපුහම ගඩවේ. ඒක. අර පන්නේ ඉහා කියන්න බෑ. අනේ දිලේ හතර ඇහිඳ කියන්න. ඔය දිල පණුවට වැහින්න කියන්න. ඔය දිල වැහින්න තියන පණුව. තව ඉහට ගන්න. වාටියක් කරගියා. හරි. එතකොට අන්න ඒ වගේ ඒ කර්ම ශක්තිය හරි. ලා ඇඩ් කරගන්න හොඳයි. මම මේ තිබ්බ බෑ. මේ මේ කී දැක්ක. ඇඩ් තව ඉහත කරා. තව පොඩ්ඩක් එහෙර කරන්න. හරි. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඉතින් ඒ ශක්තිය යහපත් නම් එහෙම. යහපත් විදිහට අර රසායනීය ශාරීරියේ නිපදවන. කර්මස්ථානයේ වන්නකොට වෙන්නේ ඒකයි. අන්නේ කර්මස්ථානයක් වන්නකොට මතුවෙන ශක්තිය විශේෂයි. තමයි ඔය විදිහට සකස් වෙලා හිටන් අපි තුල අර වාපිතෙම් විසෙවිට අයින් කරා. මේ කර්මස්ථානයේ වඩනකොට අර කළු පිරණ කියලා තිබිච්ච ශක්තිය, කාන්දාන් ශක්තිය. ඒකත් පිටින්. ඒ වගේම ඒකට බදලා හදලා තිබිච්ච නාක් වෙච්ච වාපිතෙම් කරසහ පිටිනවා. ගැළවිලා යන්නේ. මෙන්න මේ නිසා තමයි කර්මස්ථානයක් වඩන මුල් කාලේ බොහෝකටම හිරවීම, තදවීම එන්නේ. ඒවා පිළිලා තිනවා අපේ ඇඟේ කොටස් වල. අපි කටයුතු කරන හැටියට තමයි ඒවා පිළිලා තියෙන්නේ. ඊ තැඟොට්ටයි පියන්නේ කාට හරි ගහන්න අත කිසුවන. ඒ ශක්තිය පිළිරන්නේ අතෝල්. නිසා අත් කැක්කුම එන්න පුළුවන් ඒවා සුද්ධ වෙනකොට. අනුන්ගේ අදපළදු බලන්න, අනුන් විවේචනය කරන්න බෙල්ල වඩ පිට හැරවපුවාම ඒක හිටින්නේ බෙල්ලට. මොනවා හරි අනුන්ගේ වහ හොයන්න බැලුවොත් එහෙම කට පිට බලනවා නම් ඒවට ඒ දූෂ්‍ය මානසිකත්වයෙන් ක්‍රියාකාරී කරන්නේ බෙල්ල නම් ඒවා බෙල්ලට. මානසික වශයෙන් දැවි දැවි තැවි තැවි ඉන්නවා නම් ඔළුවට. රාගයෙන් රත් වෙලා ඉන්නවා නම් බොක්කට. වහන පයින් ඔකට කියව කකුලට. ඔය පිහිටපු අපි කියපු හිතව හැටියෙන් ලෝභ දේශ මොහ සහගතව. ඒකට ගත්තේ යම් ඉන්ද්‍රිය ආදීකර ප්‍රයෝගි කරගත්තේ. ඒ ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙන තමයි අර කුණ පිහිටන්නේ. පෙර භවයක අපි ඒව කරලා තිබුණා නම් එහෙම. විපාක වශයෙන් පිහිටන්නේ තීත සුසු දැන් දැන් පිළි කියන වචනේ පෙන්වන්නේ ලැජ්ජා ස්ථාන මුවහ කරගන්න ගන්න දේවල්. පිළි ලැජ්ජා බය ඇති නිසා ඒක මුවහ කරගන්නයි පිළි අරගන්න. දැන් මේ පිළි විනාශ කළොත් කා දැමුවොත් මොකද වෙන්නේ? පිළි කා දමන එක දුෂ්චරිත වැඩක්. පාපයක්. අන්න පිළි කා දම්පුවාම ඒ රෝගයට කියනවා පිළිකා රෝගය. පිළිකා දම්පකේ විපාකේ. පිළිකාව. ඇතේ හැදියේ කොහොමද දන්නේ නැතත් හැදිලා තියෙන්නේ අර්ථවත් ධර්මවත් නිරුක්තිය ඇති පටිභාණයක. ඒක තමයි පිළිකා කියන්නේ. දැන් බලන්න පිළිකා පිහිටන්නේ කොයි තැන්වලද කියලා. හෙදිය අදින්නේ ලැජ්ජාවට. හෙද උසාගෙන යන්නේ හරි ගලවා දාන්නේ හරි ලැජ්ජා නැතිකම. ලැජ්ජ නැති වැඩ කරපු තැන් වල පිළිකා වැඩි. කොහෙ කොහෙ දෙන්නේ බලන්න. යටිවඩ ආශ්‍රිත කරගත්ත තැන් වල, ලිංග ආශ්‍රිත තැන් වල, පියවිරු ආශ්‍රිත තැන් වල, ওই තැන් වල තමයි බොහෝ කර පිළිකා එන්නේ. කට බොහෝම කොට භාවිතා කරනවා ලැජ්ජ නැති දේවල් කියන්නේ. නැ කටට පිළිකා වැඩි. මේ අත්දැකීම විතරක් නෙමෙයි පෙර විනාත් බෑවක හරි අපි කරලා තියෙනවා නම් අපි දන්නේ ඕව තරම් ඔය කරලා ඇති කියලා ඇති. ඒ වෙලාවේ විවාහක එහෙම ආවොත් එහෙම අපිට පිළිකාවෙන් බේරෙන්න බෑ. මේ පිළිකාව හොඳ කරගෙන නිරෝගී වෙන්න බලන්න නෙමෙයි තියෙන්නේ. සසර ගමන තුළ ඕවට හේතුකාරක ඕන තරම් තියෙන නිසා ඒ බඳ රෝගී සසර ගමන නැති කරගත්තොත් සංසාර රෝගී නිදහස් වෙනවා. ඒරිය කරගත්තොත් බේරීමක් තියෙනවා. මේ ඔක තේරුම් අරගන්න ඕන. ඉතින් ඒවට දෙවෙනි වෙලත් බෑ යට වෙලත් බෑ අදායිර වෙලත් බෑ. හේතුව දැනගෙන හේතුවර ඵලයේ ඉන හැටි දැනගෙන හේතුව නිරෝධ කරන්න ඒක පුච්චා තමන්ට යමක් ගත යුතුද ඒ කර්මස්ථානයේ ඔරොත්තු දෙන මට්ටමින් කොහොම කොහොම හරි උත්සාහ කරලා වඩන්න ඕන. තුවාලේ හිදෙනවා කියලා හිදෙන්නේ නැති ගන්න හේතුවක් බෑ. පෑරෙන්න හොදලත් බෑ. පෑරෙන්න හේතුවත් අමාරු වෙනවා. ඒ වගේම හිදෙන් නැති මට්ටමට කියලා හේතුව කුණු යන්නේ නෑ. ඔරොත්තු දෙන හිදු මට්ටම ඉවසගෙන පාරා ගන්නේ නැතුව හිරුවොත් වැඩේ හරියනවා. ඒවා කර්මස්ථානයේ වඩනකොට ඔරොත්තු නොදෙන මට්ටමට වඩලත් බෑ. ඒ වගේම මහන්සි අමාරුයි කියලා ආවට කියලා පොඩ්ඩක් කරලත් බෑ. මට්ටම තේරුම් අරගෙන දරණ මට්ටම තේරුම් අරගෙන උත්සාහයෙන් වීර්යය වඩන්න ඕනේ. එනිසා තමයි අඬපල්ලා මොරදීපල්ලා කෑගහපල්ලා මේ ආර්ය මාර්ගය වෙනස් කරගන්න නැති කියලා බුදුරණන් මහතේ දේශනා කළා ප්‍රතිපල තියනවා කියලා. තුවාලෙ හිදෙනවා කියලා අඬපල්ලා. හැබැයි තුවාලෙ හොදන්න දීපල්ලා. නෑ හොදාගන්න. හැබැයි හොදන්න ගිහිල්ලා තමයි කතුරු එහෙම අරගන්න ඉපා. ඒකට පෑරෙනවා. ඒක තවත් අමාරු වෙනවා. ඒ මට්ටම දැනගෙන අර පරසමෙන් කරගන්න විදිහට කරගත්තොත් තුවාලෙ හොද වෙනවා වගේ බව රෝගෙත් හොද වෙනවා. ඔය ඔක්කොම ඉවසගෙන ඒ මට්ටමෙන් කරගත්තොත් උසාහයේ විගේ සීමාව ඉක්මවා ගියොත් එහෙම ඒත් කරගන්න බැරුව යනවා. අර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මොකද දැන් ඉන්නේ නැත්නම් උසාහ විදිහ කරන්න එපා කියන දෙයක් නැහැ. එහෙම මොකද කරන උසාහය හොඳටම මදි නිසා. ආ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කර්මස්ථාන වඩන්න ගිහිල්ලා සක්මන් කරනවා. කකුලේ මවිල් ඇවිදින් හිටපු එක්කෙනි. ඒ තරම් තුනි. සිටුවරේ. පැවිදිලා හිටන් සක්මන් කරමින් කර්මස්ථාන වරන ගල් ඇයින්න පටන් ගත්තා. මොකද බිම කකුල් දෙක තිබ්බේ නැති කෙනෙක්. ඒ තරම් හිටියේ බොහොම සුඛෝභෝගී ජීවිතයක්. ලේ ගලන්න පටන් ගත්තා බැරුව ගියා යන්න. හැමතැනම දැන් ලේ ගලලා ලේ වැක්කෙන්න. ධන ගගා කර්මස්ථානේ වැඩුවා. ධනත් තුවාල වුණා. යන්න ඉන්න මොනවක් කරන්න දිහක් නෑ. දැන් මේ දි අන්තිමට දුකලා මං අභව්‍ය වෙන්න. ඒකයි මට මෙච්චර උත්සාහ කළත් නිවන් දකින්න බැරි. මේ යථාබෝධය ලබා ගන්න බැරි කියලා මං ආයි ගිහි වෙනවා කියලා අදහසක් ගත්තා. හේතු වාසනා තියෙනවා බුදුරන් වහන්සේ දැකලා එතෙන්ට වැල්ලා අහනවා. සෝන කියලා එකනි. සෝන ඔබ ගිහිව ඉන්න කාලේ වීණා ගැයුවද? එහෙම දේවල් කළාද? එහෙම කළා. සත බුරුල් කළොත් මොකද වෙන්නේ? සද්දේ එනවද? නෑ ස්වාමීන් වහන්සේ සද්දේ එන්නේ නෑ. හත හොඳ වෙද නැද්ද නියම සද්දේ ගත්ත හැකි. සාමි ඉතෝර ගන්නත් බෑ. නියම හඳ ගත්තේ කොහොමද? ඒ සතට ගැලපෙන වට්ටමට හත පදමට ඇදලා හිර කරගත්තා. ඒතෝර නියම ලස්සන හඳක් එනවා. නෑ ඕක හිතා ගන්නකො. ඔබ උත්සාහය උඟාක් වැඩි කළොත් ඇදපු තත වාර. උත්සාහ නොකර හිටියොත් බුරුල් කරපු තත වාර. ওই දෙකෙම නාදි ගන්න බැරුවා වගේ තමයි මේ ආගේ ප්‍රතිඵලය ගන්නත් බෑ දෙකෙම. ඉතින් ඔබට වෙලා තියෙන්නේ උසාහය වැඩි කරලා පොඩ්ඩක් අඩු කරගන්න. අන්න එහෙම උපදේශක් දුන්නු. දැන් මේක අරගෙන ඉවෙලා ඉතින් අපිට එහෙමනම් ওই උපමා වරන් හරියන්නේ නැහැ. අපි වෙලා තියෙන්නේ බුරුල් වෙච්ච සතා තියාගෙන හඳ ගන්න හදන. එහෙනම් අපිට කියන්නේ තියෙන්නේ තව ටිකක් කොහේ හද කරලා පදවර හදා ගන්න කියන. ඉතින් එහෙම හදා ගන්න ඕක. ඒ වගේ දැනගෙන බලන්න ඕක. ඉතින් ඉරියව් හතරක් තියෙනවා. ඉඳගෙන ඉන්නකොට බෙල්ල එකක් උන් එනවා නම් කොන් දෙකක් උන් එනවා නම් සක්මන් කරනවා. සක්මන් ක්‍රමයෙන් කරනකොට අර ගතිය නැතිලෑ. ළඟට වෙහෙසයි මහන්සි ඉඳ ගන්නවා. ඉඳගෙනවල ඉඳගෙන ඉඳා කම්මැලි ආයි සක්මන් කරනවා. තවත් ඉඳගෙන ඉඳත් බෑ, වෙහෙසයි නිදිමතේ. බැරි නම් පොඩ්ඩක් කියලා බුදියා ගන්න. නිදිමත එනකම් නිදාගෙන කර්මස්ථානේ වලන. ඔයගේ සතර ඉරියව්වෙන් Tamanට ගැලපෙන ඉරියව්ව බලන්න ඕන පහසු ඉරියව්. මේ පහසු ඉරියව්වෙන් වලන්න ඕන. ඉරියව් මාරු කරුවාට එහෙම කර්මස්ථානේ ප්‍රඥාව දුර්වල වෙන්නේ නැහැ. නමුත් අද හිතා ඉන්න පොඩ්ඩක් අතපය හෙල්ලුවොත් එහෙම භාවනාව කැඩී කියලා. ඔය හිතා ඉන්නේ භාවනාවේ જાති එකක් නෙවෙයි, භාවනාව දන්නේ නැති ඉඳා ඒක කියන්නේ. හිරි වැටෙනවා දිග අර ගන්නකො. හිරි වැටෙනවා කිය කීතර හරියන්නේ නැහැ. ඇවිදින්න අමාරු නම් ඉඳ ගන්නකො. ඉඳගෙන බැිනා හාන්සි වෙන්න ඕන. හාන්සි වෙන්න නිදිමත නම් එහෙම ආයි සක්මන් කරන්න ඕන. මොනවා කළත් බැිනා විහෙතන පොඩ්ඩක් කියලා බුදියා ගන්න ඕන. ඇහැ ඇරිච්ච ගමන් ආයි නැගිටින්න ඕන. කම්මැලිලා ආයි හැර තාටි අබුදියා ගන්නක් කිව්වොත් එහෙම හරියන්නේ නැහැ, ප්‍රමාදයි. ආන් ඊතොර ගුරුල් කරමු තතවා. කයට නිින්ද ඇතිනම් නිදා ඉඳලා හිටන් නිින්ද ගිනින් තක් ගාලා ඇහැරෙන ඉලාට ඇහැරේ. ඒ නිින්ද ඇති කියන එකයි. ඊට පස්සේ ආයෙ ඇහැ වහගෙන බුදියන්නේ කම්මැලිකම. ඒක තමයි නිින්දට වහල් වීම. නිදා දෙන්නන්නේ ඇහැ ඇරනොත් එවලෙම නැගිටින්න. නැගිටලා හක්මන් කරා. දරන්න බැරි වෙලාවක් ආව කන් දෙක හොඳට පොඩි කරන්න. එතන ඒක නැති වෙලා ඇල්ල අතට ටිකක් කරා මොන හොදා ගන්න. එතරම් නැති වෙනවා. තවත් තියෙනවා නම් රාත්‍රී කාලෙන් ආකාශයේ ඈත තියෙන තරුවක් දිහා බලන්න. ටිකක් වෙලා බලා ඉන්න. එතන ආයි මනස තීක්ෂණලා හරියන්න. එහෙමත් බැරි කමක් තියෙනවා පොඩ්ඩක් වෙලා උදියා ගන්න. ඇහැරිච්ච ගමන් ආයි කර්මස්ථානිය වඩනවා කියේ. මේ විදිහට වෙන්නලා තියෙනවා කර්මස්ථානියක් වඩන්නේ නැහැ. අන්න අප්‍රමාදව කර්මස්ථානියක් වඩන ක්‍රමී. මේ ඉතර කරන්න බැයි නම් පුළුවන් හැටියට හරි කරන්න බලන්න ඕනේ. ඔයා වෙන්නලා තියෙන විසුණු වහන්සේලාට විශේෂයෙන් එතන ගැඹුරට කරන්න. අනික අය තමාට පුළුවන් හැටියට ඒවා කරගන්න දෙන්න. ඉතින් එහෙම කරගන්නකොට හරියනවා. දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කාටත් තියෙන එන්ටීර ප්‍රශ්නයක්. ඒක පින්නත් එක්ක අහලා තියෙනවා. හැකියාවක් වශයෙන් යා හෝටලයක කටයුතු කරනවා. මේ රාත්‍රී ආහාර වලට බොහොම බිත්තර ගන්න කලන සම්බන්ධ සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් පව් තියනවාද, කොහොමද දැන් මේකෙන් බාධාවත්ද මොකද්ද කියලා අහනවා. මේ බිත්තරයක් ඇදුවොත් හෝ කැළුවොත් හෝ තැඹුවොත් හෝ ප්‍රාණඝාතයක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. මොකද අපිට නොපෙනුනාට ඒකේ ජීවියෙක් ඉන්නවා. එන්න ජීවියා තැඹිලා පිච්චිලා විනාශ කරලා යනකොට ඒකේ පාපයක් ප්‍රාණඝාත පාපයක් තියෙනවා. අය පව් කියන එකයි දැනගන්න ඕනේ. අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියලා දෙකක් තියෙනවා. පව දුරු කරගන්නකොට ආර්යයන් ආර්ය ධර්මයේ තුලින් ඒක ගැඹුර දකින්න ඕනේ. ඒ පාපේ කොයිතරම් ගැඹුරුද? කොතර බලවත්ද? ඒතර ඒ නිසා ඒ වගේ මේකෙන් අපි ගන්න ලාභේ කොයිතරම් ප්‍රමාණයක්ද? ඒක කොච්චර මට yaad වෙනවද? වටිනාකම මේ දෙකෙන් කෝකද වැඩියෙන් තියෙන්නේ? විතර සම්බල ප්‍රාණඝාතී කරගන්න එකද විතර සම්බල ආහාරය විකුණලා හරි කාලා හරි ඒකේ පෝෂණය වෙන එක. දැන් මේක තමයි දකින්න ඕනේ. හැබැයි මේක ගැඹුර දකින්න නැති කට්ටියට හිතෙනවා මොනවා කරන්නද මට වෙන කරන්න එකක් නැති හින්දානේ මේක කරන්නේ. මොනවා හරි උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ උත්තරේ හැමතැනම සාර්ථක නැහැ. මොකද අපේ මනසට එන උත්තර බොහෝ කොට අවිද්‍යාව සහගතයි. තෘෂ්ණා සහගතයි. අවිද්‍යාවට තෘෂ්ණාවට පළවෙනි තැන දීලා තමයි මනසට සාධාරණයි කියලා උත්තරයක් ඉන්නේ. හැබැයි ඒ උත්තරේ කරන වැඩ අසාධාරණ නම් අපි කොච්චර සාධාරණයි කියලා හිතුවත් අසාධාරණ භුක්තියට අපිට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒකත් එතන දකින්න ඕනේ. යම්කිසි කෙනෙකුට මොන විදිහකින්වත් වළකින්න බැරි පාප කර්මයක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි බෞද්ධත්වයේ තුර එයා අනාථයෙක් වෙලා නැහැ. එයාට එනවා අදහසක්. අවංකවම හදවතින් මේ දහම් දැකලා මේ පව් වැඩි, මේ දුස්චරිතේ මේක නොකළ යුතුයි, අනේ මට මේකෙන් වෙන් වෙන්න ක්‍රමයක් නැද්ද, මට ලැබුණු අවස්ථාවක මම කොහොම හරි මේකෙන් වෙන් වෙනවා කියන මේ අදහස එන්න එන්න වැඩෙනවා. එයාට යහපත් පැත්තට සංකාර කොටස් දෙකකින් වැඩෙනවා. එකක් යහපත් පැත්තට මනෝ සංකාර වෙන්නා. මේක පාපයක්, මේක අත්හල යුතුයි, මේක නොකළ යුතුයි. ඔය තීරණේ එනවා. අන මනෝ සංකාරයකුත් වැඩිලා හිටන් විදක් සවිතක්ක සවිචාර කියන දෙහිකුත් උතන වැළුණා. ක්‍රියාවෙන් අරගන්න බැරි වුණාට හිතෙන් අත්තරන දැම්ම වතනෙන් ඒකෙන් අහත් වෙන්න නැන්නම් අපට කියන හැඟීම නිතරම පහල වෙනවා, අදහස් කරනවා, හිතිවිලි හිතනවා. සංකාර දෙකකින් යහපත් පැත්තට හිටනවා. කරන්න බැරි කමට කරනවා. කාය සංකාරයන්ගෙන් අයහපත් පැත්ත තියෙනවා. ඇයි මෙතෙන්දි එක දෙයක් වෙනවා. යම් කලක් යනකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සහ වචී සංකාර කියන දෙකෙන් ගොඩනගාපු යහපත් පැත්ත ජය ගන්නවා. අකමැත්තෙන් කරපු ක්‍රියාකලාපයකට අයහපත් පැත්ත දෙවිලි. දෙවිලි ලයිට අහුට මගක් පෑදෙනවා. ඒක අත්හැරලා ජීවත් වෙන්න ක්‍රමයක් මේ ලෝකේ සකස් වෙනවා. ඉතින් යාරත් මේ මාර්ගේ ඉර වෙන්නේ නැතුව බේරෙන්න ක්‍රමයක් එනවා. ඉතින් මේකත් තේරුම් අරගන්න. යම් දාසක ආර්ය මාර්ගයේ යම් තරමක් මානසික වශයෙන් වැඩෙනකොට කණ්ඩ තිබුණා කනවා නැහනම් නිකන් ඉන්නවා. මේ වැරදි වැඩි පර ගියත් මම කරන්නේ නැහැ කියලා අදහස මෝරන දාසක් එනවා. ඉතින් කවුරුවත් එපා කිව්වට ඕනේ නැහැ. Tamanthama තේරිච්ච දාර තමයි එකත් අරගන්න බලන්න. එහෙම කරගත්තහම ඒ මාර්ගයේ වැඩි. ඉස්සෙල්ලාම ඕනේ පාපේට අකමැත්ත. දෙවෙනි වතාවටයි පාප ක්‍රියාවලිය අත්හැරෙන්නේ. පළමුව දහම් දැකලා පාපේට අකමැත්ත ඇති වෙන්න ඕනේ. විරතිය. කතියෙන් වෙන්වීම. කතියෙන් වෙන් වෙච්ච කෙනාට කැමැත්තක් නැතුව ගිය කෙනාට තමයි ඒකෙන් වෙන් වෙන්න මග පෑදෙන්නේ. ඔබ තේරුම් අරගන්න ඕනේ. පව් අත්හැරෙන්නේ දෙවෙනි වතාව. ඉතලා පව් අත්හැරෙන්නේ හිත තුලින්. හිතේ පාපේ ඉස්සෙල්ලා අත්හැරෙනවා. ඊට පස්සේ සිතිවිලි වලින් අත්හැරෙනවා. හැබැයි අර ප්‍රාණඝාත කරන වෙලාවේ සිතිවිල්ල නෙමෙයි කියන්නේ. ඊට මෙහාදී ඒකට අනුබල දුන සිතිවිලි අත්හැරෙන්නේ ඉස්සෙල්ලා. මේක නරකයි. මේක නොකළ යුතුයි. අනිවාර්යයෙන් මේකෙන් අයින් වෙන්න ඇත්නම්, මේක නොකර ඉන්න ඇත්නම් කොච්චර හොඳද? මහා උගලක මේකෙන් වැටෙන්නේ මං. මට සම්පත්තියද ලොකු වෙන්නේ. පාපේද බලවත් වෙලා මම විනාශ කරන්නේ. පාපේනි විනාශ කරන්නේ සම්පත්තිය කියන එක බොහොම දුරු දෙයක් නේ. ඉතින් ඔය ආදි වශයෙන් හිතන්න පටන් ගන්නකොට හිතවිලි යහපත් පැත්. හැඟීම යහපත් පැත්. අනේ මට ඒ බඳු යහපත් පරිසරයක් ලැබේවා, ඊට අනුකූලව මගක් පෑදේවා කියලා අදහස් කරනකොට ක්‍රමක්‍රමයෙන් අර පිට පාප පැත්තෙන් අහක් වෙන්න මගක් පෑදිනවා. හැබැයි මේ වගේ අවස්ථාවල් තුළදී ওই හිතවිලි නගරකොට ওই හිතවිලි දකින්න පුළුවන් තවත් නොපෙන් ලෝකෙ පැත්ත කට්ටියක් ඉන්නවා. ඒ නොපෙන් ලෝකේ ඉන්න පැත්තේ යහපත් අය. මේ පරික්ෂා කරනවා, පරීක්ෂණ කරනවා. මූ ඇත්තටමද මේ කියන්නේ? නැ නම මූ මේ හිතර වටන්න හදනවාද? මේ පදයක් අහගෙන ඇවිදලා හිටන් ඒකෙන් මේ වැරෙන් බේරෙන්න මම මෙහෙම හිතුවොත් හරි කියලා එහෙම හිතනවාද? මේක බලන්නම්කො. මූ දැන් කීයක් ආදායම් ගන්නවද? මාසෙක රුපියල් 50,000ක් ගන්නවා. මූට 10,000ක් දෙනකොට මූට ජීවත් වෙන්නත් ඇති. ඒකනත් අපිට පුළුවන් හැටියට මෙන්න මෙහෙම ක්‍රමයක් හදලා දෙමු කියලා ගුප්ත ලෝකෙනු මොනවා හරි ක්‍රමයක් අටවලා දෙන්න පුළුවන්. බලනකොට වෙනවා. අනේ අරකෙනා ලාභය වැඩි, මේකේ අඩුයි. අරකෙන් 50,000ක් ගන්න තිබුණා. ප්‍රාණඝාත කරලා. හැබැයි දැන් හම්බෙන්නේ 10,000යි. දැන් මිනිහා වෙනස් වුණොත් එහෙම. මේක හෙන කපටි. මේක මේ සල්ලි බලාපොරොත්තු වෙන ඉන්නවා මේ බොරුවට මේ හිතනවා මිසක්. අවංක හිතවිලක් මුගේ නෑනේ. අනේ 10,000යි වුණා කමන්නේ මට යන්තම් ඇති. ඔව් පවුල කරින් රසාවක් හම්බුනා මට ජීවත් වෙන්න ඇතිනේ කියලා ඒක. ඒ සත්පුරුෂ ගුණ ඇති ඒ ගුප්ත ලෝකවල ඉන්නයි කල්පනා කරනවා. මේ පුද්ගලයා අවංකයි. මේ පුද්ගලයාගේ ගතිගුණ හොඳයි. අවංකවම සුද්ධ වෙන්නයි මේ බලන්නේ. එහෙනම් ඔහුට උදව් කරන්න ඕනේ කියලාත් බහින්. ඒ ලෝකවල දෙපැත්තක් ඉන්නවා. ඔකම හොඳ පැත්තයි විතරක් නෙමෙයි. මාර පාක්ෂික පැත්තකුත් ඉන්නවා. ඒගොල්ලෝ අතරේ තැනකට කතා බහ. තර්කවාදී යනවා. කොටසක් කියනවා එයා අවංකයි කියලා. අරගලන්ට ඔක රුස්සන්නේ. ඕකගේ අවංකකම අපි පෙන්වන්නම්කෝ. කොහොම බලාගන්නේ ලෝකගේ අවංකකම කියලා? මොනවා හරි කරදරයක් ඇති කරවෝ. ඇති කළාට පස්සේ බලගුහම අර මනුස්සයා අර කරදරෙන් නිසා වික්ෂිප්ත වෙලා ආයතනයක් වෙනස් වෙනවා. දුෂ්‍ය වෙනවා. දැක්කද ඔහුගේ අවංකකම? උඹලා දන්න මොකද තේරිල්ල? අනර මාර පාක්ෂිකේ ජයරගෙන අනික් අයලා කොළොප්පං කරනවා. මෙන්න මේ වගේ අපිට නොපේන ලෝකේ ඕවගේ දේවල් සිද්ධ වෙනවා. මේක අපිට පේන ලෝකේ අපි දන්නේ නැහැ. ඉතින් මෙහෙම මහා පරීක්ෂණ කරනවා. අපේ බෝසතාණන් වහන්සේලා එක කාලෙක කොහොම පරීක්ෂණයක් කළාද? සක්‍රදේවීන්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. දෙව්ලෝ අන්න අධිපති. මොකද කරන්නේ? මෙයාට නොයෙක් පුණ්‍ය ඉර්ධියක් තියෙනවා, නොයෙක් දේවල් කරන්න පුළුවන්. හතරම් අඟුරු කරලා දාන්න පුළුවන්, හංගන්න පුළුවන්. තේ දෙනින් ගිනි වෙන දිනකට දාන්නත් පුළුවන්. මෙහෙම ඒවා කරන්න පුළුවන්. සක්‍රදේයයන්ට හිතුණා මේ බෝසතාන් වහන්සේ බව දන්නේ නැහැ. ඉතින් කවුරු හරි හොඳ මිනිහෙක් ඉන්නවා. මොනවා වුණත් මං දන් දීම අත්හරින්න. මට ලැබිච්ච දෙකකින් මං දන් දෙනවා. දානි කවදාවත් නරකක් වෙන්නේ නැහැ කියලා මං පිළිගන්නවා. ඒ අදහසේ ඉන්නවා. දානි යහපත්. දන් දීමෙන් පිරිහෙන්නේ නැහැ. දන් දීම හොඳයි. සුචරිතයි යහපත් දෙයක්. ඕක ඉඳින කටයුතු කරනකොට සක්‍ර දේවීන්ද්‍රට හිතුණා. අවංක ඇත්තද මේ හිතන්නේ? අවංකවද මේ කතා කරන්න කියලා බලන්න ඕනේ. දානි දෙන්න දෙන්න ලැබෙනවා කියන වචනේ අහන හින්දා දෙන්න දෙන්න මොනවා හරි gedirin අහ කරනවා. නොබෙනින්ද සාසන එක වෙන ගිහින වෙන තියාගෙන තියෙනවා. ඇයිද බලනකොට තිබිච්ච හතරන් ටිකක් නැහැ. පෙට්ටියක සල්ලි දාලා තියුණා නම් ආවන පසුන් බියක් නැහැ. ගේ තිබිච්ච බඩු මුට්ටුත් නැහැ. අන්තිමට හිඟ වෙන්න පටන් ගන්නවා. කරන කියන රැකී ආරක්ෂාව ලොකෝ දුබල කළා. උපක්‍රම සීදී. ඒතර මොකද කරන්නේ? අර පුද්ගලයා කල්පනා කරනවා මේ දන් දීමේ විපාකයක් වෙන්න බෑ. දන් දුන්නට කවදාවත් මේක සිද්ධ වෙන්නේ නෑ. එහෙම එකක්. මේක මගේ වෙන පාපයක් හරි වෙන හේතුවක් ඇති. කියන හැටි දන් දෙනවා කියලා දන් දෙන්න පටන් ගත්තා. අන්තිමට තව තවත් අගහික කළා. හිටපු සේවකේ ඔක්කොම යන්න ගියා. පඩි දෙන්නෙත් නෑ, කණ්ඩත් නෑ, මෙතනද වැඩක් නෑ කියලා. අන්තිමට මොකද කරන්නේ? මේ සිටුවරයා තනි වුණා. ජීවත් වෙන්න විදියකුත් නැහැ, ආදායමක් නැහැ. තමන්ට පුළුවන් හැටියට කටයුතු කරන්න පටන් ගත්තා. ඒවත් හිඟ කළා. රස්සාවකුත් නැතුව ගියා. අන්තිමට කල්පනා කළා තියෙන එකම දේ මොකද්ද? තනකොළ කපලා විකුණලා ජීවත් වෙනවා. අන්තිම පහත් මිනිසියෙක්ගේ රස්සාව. මේ සිටුවරයා අවකට බැස්සා. එහෙම කරලා මොකද කරන්නේ? ඒකෙන් හම්බ කරන එකෙන් කොටසක් දාන් දෙනවා. අන්තිමට මේක දන් දෙන්නත් එයාට කන්නත් මදි නිසා බඩිකින්නේ තනකොළ කපන්න ගිහලා එනකොට ඇදගෙන වැටුණා. බඩිකින් ක්ලාන්ත වෙලා. දැන් ඉතින් අන්තිම වෙලාවත් දන් දෙන අවස්ථාවට ආවට පස්සේ කල්පනා කරනවා මෙච්චර හිඟ වෙලා මේ දානේ අයින් කළේ නැහැ මේ මිනිස්සයා. මේ මිනිස්සයා අවංකවම හිතකින් මේ කියන්නේ. කියලා අන්තිමට ඇවිදිලා පරීක්ෂණයක් කරනවා. මිනිස් වෙසකින් ඇවිදිලා කියනවා. උඹ මේ හැමදාම දානියක් ගැන කතා කරනවා. දාන ආනිසංසයක් ගැන කියවනවා. මෙතර කාලයක් දාන ආනිසංශ කියන උඹට දැන් මොකද වෙලා තියෙන්නේ? හරි ගියාද? නැත්තරම නැති වුණා නේද? දන් දෙන්න ගිහින්. දැන්වත් ඒ දෘෂ්ටි අත්හැරගන්න. එහෙම කියනකොට කියනවා. උඹ සත්පුරුෂ ධර්මයේ දැකලා නැහැ. අසත්පුරුෂ විදිහට කතා කරුවාට මං ඒ සත්පුරුෂ ධර්මය අහක් කරන්නේ නැහැ. මට පුළුවන්කමක් තියෙනවා මගේ බත්පගෙන් බතෙන් භාගයක් හරි. දන් දීලා ගන්න එක මගේ සිරිත. ඒක මම අත්හරින්නේ නැහැ ඔබ කවුරු කිව්වා. ඒක ඇත්ත බව මම දන්නවා. දානි දීම නිසා මේ පිළිහුණා කියන එක මම පිළිගන්නේ නැහැ. ඒක වෙන්න හේතු නැහැ. මේ දිහා අන්තිම මොහොතේ කියනකොට චක්‍රදේවේන්ද්‍ර චක්‍රවේහිමදීලා කියනවා. ඔබ පරාජය වෙලා නැහැ. ඔබ පිළිබඳ විශාල පරීක්ෂණයක් කළේ. ඔබේ වස්තුව තිබෙන තැන්වල ඔක්කොම තියෙනවා. ගිහින් බලන්න. ඒවා දෙගුණ තිගුණ වෙලා ඇති. පුණ්‍ය ඍද්ධියෙන් ආශිර්වාදයක් කළ අප්‍රමාණ ලැබින්. හේතු වාසනා තියෙනවා. අන්න පරික්ෂණයක් කරපු හැටි. දැන් ඔච්චර පරික්ෂණයක් කරන්න ඕනේ නැහැ දැන්. මමත් එහෙමයි කියලා කියනකොටම අර ලෝකේ ඉන්න ඔය පරික්ෂණය කරන කට්ටිය. උඹ එහෙමද? බලමු උඹ එහෙමද කියලා. ඔන්න ඕක තමයි ගන්න. මම නම් අනේ කවුරු බැන්නා. හට හොල්ලන්නේ. හැබැයි ඔය වචනේ කියලා එහෙම යන්න හම්බෙන්නේ නැහැ බුද්ධ ශාසනයේදී. පතුරු යන්න බැනුම් ගන්න හම්බෙයි. මොකද ඉන්නේ අර පරීක්ෂකයා පරීක්ෂණ කරනවා. මෙයා කියන්නේ ඇත්ත. මොන ඇත්තද බලනකොට. බයින්ද ඕනේ නැහැ. යන්තම් පොසදි කරලා ගියා නම් දැකන් තිබෙනවා වැඩි. අන්න අහු වෙනවා වැඩි. ඒ නිසා ඔය හොඳ වැඩ කියන්න ගියාම ඔය පරීක්ෂණයට වාදනය වෙන්න වෙනවා. ඒ නිසා තමයි හුඟා දෙනුට කියන්නේ තමන් කරන ඒවා ඔය කියවා කියවා ඉදින්න එපා කියලා. තමන්ගේ හොඳ තමන්ගේ ගුණේ කියවන්න යන්න එපා. කියවන්න ගියාම ඒ පරිසරෙට ගොදුරු වෙලා හිටන් ලොකු දුක් විඳින්නත් වෙනවා. හැබැයි අවංකව නම් ඒ පුද්ගලයා ධෛර්යය වැඩි නම් ශ්‍රද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල තියෙනවා නම් එයා ඒ සියල්ලටම ඔරොත්තු දීගෙන ඒ මොනවා කළත් යථාර්ථයේ මේකයි කියලා කටයුතු කරගෙන ඉන්න ජයගන්න. හැබැයි මේක අවංකව ජයගන්න එකක් නිසා කවට්ටන්න නම් බෑ. මේක හොඳට තේරුම් අරගන්න මේ ශාසනය වැඩ කරනවා. සත්‍යයේ සත්‍ය හැටියෙන් Taman දැක්කන. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අපි අහනවා කීයද? 8යි 5යි එකතු කරපුවාම කීයද? 13යි කියන. හැබැයි ඔය උත්තරේ තියා ඉන්න තාක්කල් මම ඔබට පාඩු කරනවා. ඔබ වෙනස් කරපන්. ඉතින් කොහොමද වෙනස් කරන්නේ? 8යි 5යි 14යි කියන්නේ. කිව්වට වෙනවෙන්නේ. මගේ හිත පිළිගන්නේ නැහැ දැන් 8යි 5යි 13යි කියන එක ක්‍රමයක්. ඒක උත්තරේ ඒකම නෙන්නේ. ඉතින් මට හිඟ කළා කිව්වා. මට ලෙඩ හැදුවා කිව්වා. 8යි 5යි 15 කරන්න යම. වෙන එකක් කියන්නේ. අන්න ප්‍රමේය දැනගත්තා නම් ඒ පුදුලිය හතර පිළිදෙන. මෙන්න මේවාගේ හේතුඵල න්‍යායතුලී යමක් හරියට දැනගත්තා. ඉතින් කවුරු මොනවා කිව්වත් මට මොනවා වුණත් කොහොමද ඒ උත්තරේ වෙනස් කරන්නේ? සත්‍යයේ නැගිට පිළිතුර වෙනස් කරන්න බෑනේ. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඒතකොට තමයි අර අචල ශ්‍රද්ධාවකින් දෙන්න පිටා. ධර්මයේ පිළවද එතෙන්ට පිහිටියොත්. එයා වෙනස් කරන්න දසමාර සේනාව විදුණක් බෑ. මොකද බැරි. සත්‍යය තුලින් ඇගිට තීරණයක් ආපු නිසා. නමුත් අපේ බොහෝ අය තියෙන සත්‍යය තුලින් ආපු තීරණේ නෙමෙයි. ආමුදුරෝ කිව්ව හින්දා. එනං මට හරියන හින්දා. හොඳයි කියලා මගේ දෘෂ්ටියට එකඟ හින්දා. එහෙම පිළිගන්නේ අය මට තියෙන කියලා හැඟීමක් තමයි බොහෝ අයට තියෙන්නේ. ඕකට කියන අමෝලිකා ශ්‍රද්ධාව. අමෝලිකා ශ්‍රද්ධා කියන්නේ ඒකයි. ගහක මුල් ටික නැත්නම් කුලගක් ආපුහම ගහ පෙරලෙනවා. නා අමෝලිකයි. මුල් නැති හින්දා. ශ්‍රද්ධාවත් මුල් නැති ගහක් වගේ වුණාම කියන අමෝලිකා ශ්‍රද්ධා. මුල් තියෙන ගහ මුදු මුල එහෙම යටට තියෙනවනම් හොඳට මුල් දරලා තියෙනවනම් කුලම වෙර පෙරලන්න බෑ. ඒක මුල් තියෙන ශ්‍රද්ධාව. මුල් ඇදිච්ච එක. අන්න මුල් ඇදෙන එකයි මුල් ඇදිච්ච නැති එකේ තියෙන වෙනස උපමා කළා තමයි අමෝලිකා ශ්‍රද්ධා කියන වචනය. මුල් නැති එක. සත්‍ය දැකලා සත්‍යයේ තීරණයක් එනකම් පිළිදන්නේ අමෝලිකා ශ්‍රද්ධා. මුල් නැති එක. අපි ඊයකට ඉතිරි ප්‍රශ්න සාකච්ඡා දාන ආදී කටයුතු පසුව ගමු. කැම් දෙන්නට යහපතක්. අද අපේ දෙවෙනි සාකච්ඡා වටේදී ආරම්භ කරන්න තියෙන්නේ තවත් දීලා තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එවලා තියෙනවා තව දැන් ප්‍රශ්න කිහිපයක්. මේ අහනවා නිවසක ඉන්න එක්කෙනෙක් බෞද්ධයෙක් කියලා මිය ගිය විට ඊළඟ භවයේදී බෞද්ධයෙක්ම වේද කියලා ප්‍රශ්නයක්. මේදි තේරුම් ගන්න ඕන හරියක් තියෙනවා. යම්කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙලා කිව්වහම බෞද්ධ මාර්ගඵලලාභියෙක් වුණොත්, ඒ කියන්නේ සෝතාපන්න පුද්ගලයෙක් වෙලා හිටියොත්, එයා කිසිම අවස්ථාවක අබෞද්ධ තැනක උපදින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි කුලයක උපදින්න හේතු නැහැ. ඒ වගේම ජාත සෝතාපන්න කෙනෙක් පිටෙක් සතර හැරිසැරුවා අන්තිම නිවනින් කෙලවර කරන්නේ කවද්ද? එදා වෙනකම් එයා බෞද්ධයි. එයාට අමුතුවෙන් බෞද්ධකම උගන්වන්න අවශ්‍යතාවයක් නැහැ. යථා භෝධිය තියෙන කෙනෙක්. මේ භවයේ ඉඳලා මිය ගිහින් වෙන භවයක උපන්නත් හරියට ඉහළ උඩ බලනකොට ඉරහඳතරු පේනවා වගේ ධර්මාභෝධය ලැබෙනවා කියලා පෙන්ලා තියෙන්නේ ඒ භවයේදී ලබාගත් අවබෝධය නිසා. එයා ඉතින් කොහොමත් බෞද්ධයි. එහෙම නොවන කෙනෙක් නමුත් සම්මා දෘෂ්ටික ගුණයෙන් දහම් දැකලා තිබුණා නම් එයා උපදින්නේ සම්මා දෘෂ්ටික කුලයක. මොකද ගතියට අනුවයි උප්පත්තිය. ගතිය යහපත් නම් උප්පත්තිය ඊට අනුකූලයි. ගතිය සම්මා දෘෂ්ටික නම් උප්පත්තිය සම්මා දෘෂ්ටික ආශ්‍රේය තමයි යන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්න හේතු නැහැ. එවනම් මිත්‍යා දෘෂ්ටික ධර්මය කුලයක කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික සම්මා දෘෂ්ටික ධර්මයේ අහන්න දකින්න ඒ වගේම නැවත ප්‍රගුණ කරගන්න අවශ්‍ය පසුතලයක උපදිනවා. සමහර අවස්ථාවක මෙහෙම දේවල් එනවා. පුද්ගලික වශයෙන් බැඳුණු හිතවත්කමක් මුල් කරගෙන අන්‍ය ආගමික කුලයකට හෝ එහෙම හිටියානම් ඒ බඳු අදහසකින් එයා එහෙම උපදින්න පුළුවන්. හැබැයි ඉපදුනත් එයාට මඟ පෑදෙනවා. සම්මා දෘෂ්ටික දහම් අහලා ඒ මඟ වඩා ගන්න අවශ්‍ය පසුතලයකට යන්න. ඒ පසුතලය සැකසීලා එනවා. අතරමං වෙන්නේ නැහැ. ඒකයි විශේෂත්වය. පින්කර ගැනීම කියලා අහලා තියෙනවා. මොකද එහෙම නොවුනොත් එම භවයේදී පින්කරගත නොහැකි වෙනවා කියලා වචනයක්.